SBS Radio.
පසුගිය නිමාවට පත්වුණු ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව යම්කිසි ආකාරයක විමසා බැලීමක් කරන්නට අද වැඩසටහනින් අපි සූදානම් වන්නේ මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් වූ බැවින් මේ වන විටත් මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා බහ කරමින් සිටින්නේ. මේ නිසා මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය, මේ ජනාධිපතිවරණය පිළිබඳව අද වැඩසටහනින් අපි කතා බහ කරන්නට තීරණය කළා ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් සමගින්. අපි මේ කතාබහට සම්බන්ධ කරගත්ත ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් කවින්ද තෙන්නකෝන් සහ අරුණී ෂපිරෝ. කවින්ද තෙන්නකෝන් දැනට ඇමරිකා එක්සත් ජනපදයේ හාර්වර්ඩ් බිස්නස් ස්කූල්හි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. කවින්ද මීට පෙර ශ්‍රී ලංකාව තුළ සම්මානයට ලක්වුණු කතාබහට ලක්වුණු තරුණ නායිකාවක්. 2015 වසරේ බ්‍රිතාන්‍ය මහරජිනගේ යංග ලීඩර්ස් එවෝඩ් නම් සම්මානයනුත් කවින්ද පිදුම් ලැබුවා. එවගේම අද මේ කතාබහට සම්බන්ධ කරගන්නා අනෙක් පාර්ශ්වය වන්නේ අරුණී ෂපිරෝ. අරුණී ඇමරිකාවේ ෆ්‍රෙස්නෝ සහ චෙනසි විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරියක් වශයෙන් කටයුතු කළ අයෙක්. ඒ වගේම ඇය දැනට බ්ලොග් ලේඛිකාවක් වශයෙන් කටයුතු කරනවා. මේ දෙදෙනා සමගින් අද අපි මේ කතාබහ ඔබ වෙතගෙන එන්නට සූදානම්. අපි මේ කතාබහ ආරම්භ කරමු දැනට හාර්වර්ඩ් බිස්නස් ස්කූල්හි අධ්‍යාපනය ලබන කවින්ද තෙන්නකෝන් සමගින්. කවින්ද, SBS ගුවන්විදුලියට පළමුවෙන්ම අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. කවින්ද, මේ කාරණය අපි ආරම්භ කරමු විශේෂයෙන්ම මේ සංක්‍රමණිකයන්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධූරය බලපාන ආකාරය පිළිබඳව මේ වන විට අන්තර්ජාලය ඔස්සේ, ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ, වගේම ඇමරිකානු මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙමින් තිබෙනවා. ඇමරිකාව තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් විදියට මේ කාරණය පිළිබඳව ඔබගේ මතය මොකක්ද?
මං හිතන සංජය, ගොඩක් මගේ විශ්වවිද්‍යාලයේ අපේ වටේ තියෙන තවත් විශ්වවිද්‍යාලවලත් ගොඩක් සංක්‍රමණික ස්ටුඩන්ට්ලා ඉන්නවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලෙක්ෂන් එකට එන්න කලිනුත් එයා ගොඩක් නීති විරෝධීව ඇමරිකාවට ආපු සංක්‍රමණිකයන් ගැන, එයා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන ගොඩක් කතා කරලා තිබ්බා. අපි ළමයි ගත්තොත්, ඒ කියන්නේ ඉගෙන ගන්න ළමයි, ඒගොල්ලන් ලොකු බයකින් ඉන්නේ දැන්. මොකද ගොඩක් ළමයිට මෙහි නීත්‍යානුකූල පුරවැසිභාවය තියෙනවා. ඒගොල්ලන් ලීගල් සිටිසන්ස්ලා ඇමරිකාවේ. ඒ වුණාට ඒගොල්ලන් ඇම්ල තාත්තලා ගත්තොත් ඒගොල්ලන්ට නීත්‍යානුකූල පුරවැසිභාවය නැහැ. මම මෙහෙ දන්න ගොඩක් අයට ඒක තමයි ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. තමන්ගේ අම්මටයි තාත්තලයි ආපහු ඒගොල්ලන්ගේ රටවල්ලට යන්න වේද කියලා. මං හිතන්නේ ශිෂ්‍යයන් ගත්තොත් ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ දෙමාපියන් මොකද වෙන්නේ කියන එක ගැන.
විශේෂයෙන්ම දැන් ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙනකොට ඔබ ඇමරිකාවේ සිටියේ, විශේෂයෙන්ම ජනාධිපතිවරණයට පෙර සහ ජනාධිපතිවරණයෙන් පසුව ඇමරිකානු මාධ්‍ය මේ කාරණයට ප්‍රතිචාර දක්වපු විදිහ, එහෙමත් නැත්නම් රියැක්ට් කරපු විදිහ ඔබට මං හිතන්නේ මේ කාලවකවානුව තුළ දකින්නට ලැබෙන්නේ නැති. ඔබ මොනවද මෙහිදී දැක්ක කාරණා, ඔබ මොනවද මෙහිදී විශ්ලේෂණය කරපු කාරණා කවින්ද?
ඇත්තටම සංජය, මෙහි ඉස්සල ඉලෙක්ෂන්ස් වලත් මෙහි ඉලෙක්ෂන් එකක් වෙන්න කලින් ගොඩාක් ප්‍රෙඩික්ෂන් යනවා පොලිටිකල් ඇනලිස්ට් ලගෙන්, චැනල්ස් වලින්. අපි පත්තරයක් ගත්තොත් හැමතිස්සෙම ඉලෙක්ෂන් එකට කලින් ඒ මාස ඉලෙක්ෂන් එක ලීඩින් ඒ මාස ටිකේ ගොඩක් ඒගොල්ලෝ බලනවා ප්‍රෙඩික් කරන්න මොන ස්ටේට්ස්ද ඩිමොක්‍රටික් පක්ෂද සංවිධාන, මොන ස්ටේට්ස්ද රිපබ්ලිකන් යන්නේ කියලා. මේ සැටි කිසිම වෙනසක් වුන්නේ නැහැ. මේ වගේ ගොඩක් ප්‍රෙඩික්ෂන්ස් කියා. හැබැයි මං කියන්නේ මම ආශය කරන අයත් මෙහෙ ඉගෙන ගන්න ළමයින්ටත් අපිට ලොකුම ඒ කියන්නේ අදහ ගන්නවත් බැරි වුනේ, මොකද කිසිම ප්‍රෙඩික්ෂන් එකක් අනිත් පැත්තට ගිහිල්ලා තිබුණ නැහැ. ඒ කියන්නේ ට්‍රම්ප් ඩිනයි කියලා මං හිතන්නේ ප්‍රෙඩික්ෂන්ස් දෙකක් වගේ තියෙන ඇති ට්‍රම්ප්ට මෙච්චර ඡන්ද ගන්න කැවිලා ඩිනයි කියලා. ඉතින් අපි ගත්තොත් CNN වගේ ලොකු චැනල්ස්, රිසර්ච් සෙන්ටර්ස්, ඒ හැම එකක්ම ගත්තොත් හැමෝම කිව්ව හිලරි ඩිනයි කියලා. මං හිතන්නේ මේ ඉලෙක්ෂන් එක ගත්තොත් ගොඩක් අය ඡන්ද දාන්න ගියේ නැහැ ප්‍රීවියස් ඉලෙක්ෂන්ස් එක බැලුවොත්. ඉතින් මං හිතන්නේ ඒ වගේ අර ප්‍රෙඩික්ෂන් එකක් ගිය හින්දාත් මිනිස්සු ගොඩක්
කවින්ද, දැන් ඔබ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදියට සංක්‍රමණිකයන්ට අමතරව මේ ස්වදේශික ඇමරිකානුවන්, අපි කියනවා නේටිව් ඇමරිකන්ස්ලා කියලා, මේ ස්වදේශික ඇමරිකානුවන් සමගිනුත් ආශ්‍රය කරන්න ඔබට ලැබෙනවා ඇති. ස්වදේශික ඇමරිකානුවන් සහ සංක්‍රමණිකයන් මේ ප්‍රතිඵලයට කොහොමද ප්‍රතිචාර දක්වුවේ?
මම හිතන්නේ මොකද මේ ඉලෙක්ෂන් එක වෙන්න කලින් සංජය මංජනේ අහන්නට ඩකෝට පයිප්ලයින් එකේ ප්‍රශ්නේ ගොඩක් ස්වදේශික ඇමරිකානුවන්ට වතුරවත් නැතුව හිටපු කාලයක් තිබ්බා ගිය මාස ටිකේ. ඉතින් මහිතන්නේ මම ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ ගොඩක් ස්වදේශී ඇමරිකානු නැහැ. ඒ වුණාට මම අහන විදිහට මම හිතන්නේ ඒගොල්ලෝ ගොඩක් අයකට කැමතියි කියලා. මොකද තාම ගොඩක් ඒගොල්ලන්ට IT සමහර ලෑන්ඩ් ඒගොල්ලන්ට තාම දීලා නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගැන මම හිතන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති වල ස්වදේශී ඇමරිකානුවන් ගැන වැඩිය සඳහනක් වෙලාවක් තිබුණ නැහැ. ඉතින් මම හිතන්නේ නීති විරෝධීව ඇමරිකාවට අපි සංක්‍රමණිකයන්ට වගේම ලොකු ප්‍රශ්නයක් ස්වදේශී ඇමරිකානුවන්ට තියෙනවා.
විශේෂයෙන්ම ජනාධිපති ධූර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු විශ්වවිද්‍යාලය තුල තමයි දැන් ඔබ අධ්‍යාපනය ලැබමින් සිටින්නේ. ඔබ විශ්වාස කරන විදියට කාවින්ද්‍යා මේ ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසිදායක ජනාධිපතිවරණයක් බවට පත්වන්නට ටර්නින් පොයින්ට් එක, එහෙමත් නැත්නම් අපි කියනවා මේ තීරණාත්මක සාධකය බවට පත්ුනේ මොකක්ද ඔබ හිතන විදියට? මම
හිතන්නේ ගොඩක් අය කියනවා මේ ඉලෙක්ෂන් එකේ ජෙන්ඩර් එක ප්‍රශ්නයක් නැහැ කියලා. කියන්නේ හිලරි ක්ලින්ටන් කාන්තාවක් වෙච්ච එක මේ ඉලෙක්ෂන් එකේ කිසිම බලපෑමක් උනේ නැහැ කියලා. ඒ වුණාට මගේ පෞද්ගලික මතයට වඩා ගොඩක් වෙනස්. මම හිතන්නේ ඇමරිකාව ගොඩක් හැමතිස්සම අපි කියනවා වෙනසක් ඇති කළොත් ඒක පටන් ගන්න ඇමරිකාවේ කියලා. ඒ වුණාට මම හිතන්නේ ඇමරිකාව තාමත් කාන්තාවක් ජනාධිපති ඉදිරියේ දකින්න තාමත් ඇමරිකාව ලෑස්ති නැහැ කියන එක තමයි මට තේරුනේ. මොකද හිලරි ක්ලින්ටන් අපි ගත්තොත් එක්ස්පීරියන්ස් අතින් ගත්තත් තමන්ගේ ඇකඩමික් ක්වාලිෆිකේෂන්ස් අතින් ගත්තත් ට්‍රම්ප්ට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියා. සහ අපි ට්‍රම්ප්ගේ ට්‍රැක් රෙකෝඩ් ගැන අපි කතා කරන්නවත් නැහැ. ඉතින් මම හිතන්නේ අනිවාර්යෙන්ම හිලරි ක්ලින්ටන් කාන්තාවක් වෙච්ච එක මේ ඉලෙක්ෂන් එක ලොකු බලපෑමක් ඇති වුණා. මම හිතන්නේ ටර්නින් පොයින්ට් එකක් කියලා ගත්තොත්
විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදියට ඔබට නිරන්තරයෙන්ම මේ දේශපාලන විද්‍යාව ඒ වගේම දේශපාලනය සම්බන්ධයෙන් මත ප්‍රකාශ කරන අය සමගින් ගැටෙන්නට අවස්ථාව ලැබෙනවා ඇති. මේ කාරණයත් සමග විශේෂයෙන්ම මේ දේශපාලන විචාරකීන් මේ ප්‍රතිඵලය නිර්වචනය කරන්නේ කොහොමද කාවින්ද්‍යා? මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියපු කරුණු කාරණා සියල්ලම මේ ආකාරයෙන් කරන්නට පුළුවන් වෙයිද? නැත්නම් එය හුදෙක් ජනාධිපතිවරණ පොරොන්දු පමණක්ද? මේ කාරණේ පිළිබඳව විචාරකීන්, දේශපාලන විචාරකීන්, විශ්වවිද්‍යාල තුල සිටින පර්යේෂකීන් මොනවද කියන්නේ කාවින්ද්‍යා?
මම හිතන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින්ම එක ප්‍රතිපත්තියට හිටපු පුද්ගලයෙක් නෙමෙයි. එයා ඉස්සෙල්ලා කියපු සමහරක් එයාගේ පොලිටිකල් පොයින්ට්ස් ගොඩක් පස්ස මාසවලින් ගොඩක් වෙනස් වුණා. එයාගේ කැම්පේන් මැනේජර්ස්ලා වෙනස් වුණා. එයා සමහරක් ප්‍රශ්න ගැන අපි ගත්තොත් LGBTIQ rights ගත්තොත් නැත්නම් සංක්‍රමණිකයන් ගැන එයා දරපු අදහස් ගත්තොත් ඒවා ගොඩක් වෙනස් වුණා ගිය අවුරුද්ද ඇතුළත. ඉතින් ඒ වගේ කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් ඊළඟ මාස දෙක ඇතුළත ජනවාරි මාසේ මොනවා කරයිද කියන එක හිතාගන්න බැරි දෙයක්. සහ මම හිතන්නේ මේ ඉලෙක්ෂන් රිසල්ට් එක ගැන බැලුවොත් ගොඩක් ඇනලිස්ට් කියන දෙයක් තමයි ඇමරිකාව ගත්තොත් අපි ගැවසෙන්නේ අපිත් එක්ක සමාන අධ්‍යාපනික හෝ ආර්ථික පත්‍යක් තියෙන අයත් එක්ක. අපිට වඩා වෙනස් අයත් එක්ක අපි ගොඩක් ගැවසෙන්නේ නැහැ. කියන්නේ මම මෙහි දැන් අවුරුදු දෙකක් මම ඇමරිකාවේ ජීවත් වෙනවා. ඒ වුණාට මම එක ට්‍රම්ප් සපෝට් කෙනෙක්වත් කවදාවත් හම්බ වෙලාවත් දැකලවත් නැහැ. ඉතින් මම හිතන්නේ ඒක ඒ පොයින්ට් එක ගොඩක් ඇනලිස්ට්ලා මෙහි කතා කරන දෙයක් තමයි. අපේ මතයට වඩා වෙනස් මතයක් තියෙන එක්ක අපි වැඩිය කතා බහවත් කරන්නේ නැති එක ගැන.
ඇමරිකාවේ ෆ්‍රෙස්නෝ විශ්වවිද්‍යාලයේ සහ ටෙනසි විශ්වවිද්‍යාලයේ මීට පෙර කථිකාචාර්යවරියක් වශයෙන් කටයුතු කළ අයෙක්. ඒ වගේම මේ වන විට බ්ලොග් ලේඛිකාවක් වශයෙන්ුත් කටයුතු කරනවා. ඊට අමතරව ඇය බෙස්ටියාට් සංගමයේ නැමැති ප්‍රතිපත්තිගරුක ලෝක ව්‍යාපාරික සංගමයේ මාණ්ඩලික සාමාජිකාවක් වශයෙන්ුත් කටයුතු කරනවා. අරුණිය, පළමුවෙන්ම අපි SBS ගුවන්විදුලියට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන්.
අරුණිය, පළමුවෙන්ම දැනගන්නට කැමති විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත්තුණු සමීක්ෂණ වාර්තාවලින් කියවුනේ මේ ජනාධිපතිවරණය හිලරි ක්ලින්ටන්ට වාසිදායක ජනාධිපතිවරණයක් වෙයි කියලා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කළේ මෙය ට්‍රම්ප්ට ජයග්‍රහණය කළ නොහැකි ජනාධිපතිවරණයක් ලෙස. නමුත් ප්‍රතිඵල ඊට වඩා වෙනස් වුණා. මේ පිළිබඳව උනන්දුවක් දක්වපු කෙනෙක් විදියට ඔබගේ මතය මොකක්ද? අරුණි,
ප්‍රධාන ජනමාධ්‍ය ඇමරිකාවේ පැත්තකට බරවෙච්ච තොරතුරු බෙදන බව ඇමරිකන් ජනතාව ගොඩක් කලින්ද දැනගෙන ඉන්න දෙයක්. හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සමහර විට එක හා සමාන චන්ද්‍රපතිවල ඉඳිද්දී ඒවා ගැන සමීක්ෂණ හදපු අය කියන්න පටන් ගත්තේ හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් ඉන්නවා කියලා. හැබැයි ඒගොල්ලන් අමතක කරපු සලකා නොබලපු කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි ට්‍රම්ප් මාධ්‍යකරුවන් අයින් කරලා ජනතාව එක්ක කෙලින්ම සම්බන්ධ වෙලා හිටිය එක ගැන. අනිත් එක බුෂ්ලා, රොම්නිලා, පෝල් රයන්ලා වගේ රිපබ්ලිකන් පක්ෂයේ ලොක්කෝ බලවත් අය ට්‍රම්ප්ට සහයෝගය දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කිව්වා. ඒකෙන් ට්‍රම්ප්ට පාක්ෂිකයන් තවත් වැඩි වුණා කියලා ওই ගොඩක් සමීක්ෂණ හදපු අය සැලකලා බැලුවේ නැහැ. ට්‍රම්ප්ට ලැබුණේ විකල්පයට නැත්තම් ඇන්ටයි ස්ටැබ්ලිෂ්මන්ට් නැත්තම් ප්‍රස්ථාපනයට එරෙහි කියන, ඒ කියන්නේ පවතින තත්ත්වය ගැන අප්‍රසාදයක් දක්වපු අයගේ ඡන්දේ නැත්තම් ට්‍රම්ප් කියන පුද්ගලයාට කැමැත්ත වැඩි වුණා නෙමෙයි. ඒ වගේම මැද මැතිවරණේ සෙනෙට් සහ නියෝජිත සභා දෙකටම වැඩියෙන් බලය ලැබිලා රිපබ්ලිකන් පක්ෂයේ ඒකේ වැඩි බලය ලබා ගත්තා. දැන් ඇමරිකාවේ ප්‍රාන්ත 50කින් 31ක අද ඉන්නේ රිපබ්ලිකන් ආණ්ඩුකාරයෝ. තවත් කාරණයක් තමයි 1950 ගණන් වලින් පස්සේ වාර දෙකකට වඩා, ඒ කියන්නේ අවුරුදු 8ක් තමයි ජනාධිපතිවරයෙක් වැඩියෙන් ඉන්න කාලේ, ඊට වඩා කාලයක් එක දිගට බලේ ඉන්න ප්‍රධාන පක්ෂ දෙකින් එක් පක්ෂයක්වත් සමත් වෙලා නැහැ. ට්‍රම්ප් ඉදිරිපත් කළේ බරක් ඔබාමාට කලින් හිටපු රිපබ්ලිකන් පක්ෂයටත් ඔබාමාගේ ආණ්ඩුවටත් වඩා වෙනස් දැක්මක්. හිලරි ඉදිරිපත් කරේ ඔබාමා ආණ්ඩුවේ හා සමාන දැක්මක්. ඔය කාරණා ඔක්කොම ඔය සමීක්ෂණ හදපු අය සලකලා බලුවේ නැහැ. ඒක සලකලා බලපු අය ට්‍රම්ප් දිනන්න ඉඩ තියෙනවා කියලා කිව්වා. නමුත් කාටවත්, ලෝකේ කාටවත් ප්‍රධාන මාධ්‍යවලින් ඒක අහන්න ලැබුණේ නැහැ.
හොඳයි, විශේෂයෙන්ම අරුණි, දැන් මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ අපි දැක්කා මාධ්‍ය ඔස්සේ මේ ඇමරිකාවේ සමහරක් ප්‍රාන්තවල මේ ප්‍රතිඵලයට විරෝධය පළ කරමින් විරෝධතා දක්වන ආකාරය සමහරක් පිරිස්. ඔබ ඇමරිකාව තුළ මේ කාරණය සමගින් බැඳී ඉඳපු, මේ කාරණය සමගින් ළඟින් ඉඳපු කෙනෙක් විදියට මේ ඡන්ද ප්‍රතිඵලවලින් පස්සේ ස්වදේශික ඇමරිකානු ජාතිකයන් සහ සංක්‍රමණිකින් මේ ඡන්ද ප්‍රතිඵලයට ප්‍රතිචාර දක්වුවේ කොහොමද? ඔවුන් වෙනස් ආකාරයෙන් ප්‍රතිචාර දක්වුවද? ඔබ මේ කාරණය දැක්කේ කොහොමද අරුණි?
ස්වදේශිකයන් කිව්වහම ඒගොල්ලන් ලොකු ඡන්ද සංඛ්‍යාවක් තියෙන කොට්ටාශයක් නෙමෙයි. නමුත් ස්වදේශිකයන්ුයි සංක්‍රමණික ඇමරිකන් අයයි බහුතරය ඩෙමොක්‍රැටික් පක්ෂයට ලැබිය අය. ඉතින් ට්‍රම්ප් ඒගොල්ලන්ගෙන් ලැබිච්ච ඡන්ද අඩුයි. ඒත් හිලරිව පරද්දන්න අවශ්‍ය කරපු ඡන්ද ටික, ඒ කියන්නේ හිලරිට ඒගොල්ලන් ඡන්ද වැඩියෙන් නොදුන් නිසා හම්බුණා කියලා කියන්න පුළුවන්. ප්‍රතිඵලය තමයි ඒගොල්ලන් ජනමාධ්‍ය වලින් අහන්න ලැබුණේ ඒ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන බිය වෙලා ඉන්න අය දරුවන් නින්දට යවද්දී දෙයියන්ට යාඥා කරන්න කියනවා ට්‍රම්ප්ගේ හදවත පිරිසිදු කරන්න. ඒ වගේම කළු අය සහ සුදු අය අතර තුවක්කු, සුළු ජාතිකයන් අතර, කළු අයයි සුළු ජාතිකයන් අතර තුවක්කු අලවිය දැන් ට්‍රම්ප් තිනුවට පස්සේ 4 ගුණයකින් ඉහළ ගිහින් කියලා ඇහෙනවා. ඒ වගේම මුස්ලිම් අය දැන් මේ දෙවැනි සංශෝධනය කියන්නේ ඇමරිකන් ව්‍යවස්ථාවේ තුවක්කු තියාගන්න අයිතිය, ඒකට පක්ෂ මුස්ලිම් ඇමරිකන් අය ඉන්නවා කියලා දැන් අපිට අහන්න ලැබෙනවා. නමුත් අපිට ජනමාති වලින් අහන්න ලැබෙන්නේ නැති එකක් තමයි මේ ස්වදේශිකයන් ඡන්දයට කලින් ඔය නවාහෝ, චෙරකී, ක්‍රීක් ඉන්දියන් වගේ අය එකතු වෙලා ඒගොල්ලන්ගේ නායකයන් කියන ඉදිරි තමයි ඒගොල්ලෝ ඡන්දෙ දෙන්නේ. ඒ නායකයන් 27 දෙනෙක් විතර එකතු වෙලා මේ ට්‍රම්ප්ට සහාය පළ කරලා තිබුණා. ඒක ඒ අය ජයසමරපු හැටි ගැන අපිට කොහෙන්වත් අහන්න ලැබුණේ නැහැ. වැඩියෙන් අහන්න ලැබෙන්නේ වැඩියෙන් පක්ෂපාතිත්වයේ තියෙන ඩෙමොක්‍රැටික් පක්ෂයේ නිසා සංක්‍රමණිකයන් මේ ජයග්‍රහණයට අකමැති වුණා කියලා තමයි.
විශේෂයෙන්ම අරුණි, දැන් සමහරක් මාධ්‍ය වාර්තා ඔස්සේ අපිට දකින්න ලැබුණු කාරණයක් තමයි විශේෂයෙන්ම ජනාධිපතිවරණයට පෙර බහුල වශයෙන් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත්වුවොත් එය ඇමරිකා එක්සත් ජනපදයේ විසෙන සංක්‍රමණික ප්‍රජාවට යම්කිසි ආකාරයක අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකි බව. ඔබගේ මතය මොකක්ද මේ සම්බන්ධයෙන්?
ඒකත් අර මාධ්‍ය ප්‍රචාරයක් තමයි. මේ සංක්‍රමණිකයන්ගෙන් හැදිච්ච රටක්. හැම පෞලකම කතා කරලා බලද්දී පරම්පරාවක් දෙකක් ඉතිහාසයට යද්දී හැමෝම කොහෙන් හරි වෙන රටකින් ආපු අය, සුදු අය, කළු අය, ඉතර නෙමෙයි ස්වදේශින් වුණත් ඔන දැන් කියන සයිබීරියාවෙන් ආපු සංක්‍රමණිකය කියලා. ඉතින් ඒක නිසා මේක සංක්‍රමණිකයන්ගේ රටක්. නමුත් ඩෙමොක්‍රටික් පක්ෂයට තමයි සංක්‍රමණිකයෝ හිතවාදී. මොකද ඒගොල්ලෝ තමයි සංක්‍රමණිකයන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න කියලා මතයක් තියෙන නිසා. ඒත් රිපබ්ලිකන් ප්‍රක්ෂය අරන් බැලුවොත් ඇමරිකන් ඉතිහාසයේ ජනාධිපති කෙනෙක්ගේ කැබිනට් එකේ මුල්ම ආසියානු තායිවාන් චීන කාන්තාවක් ඉලෙන් චාව් කියලා එයා පත් වෙන්නේ. එතකොට ලුයිසියානාවේ හිටපු ආණ්ඩුකාරයා බොබි ජින්දාල් එයා ඉන්දියාවෙන් ආපු දෙමව්පියන්ගෙන් මෙහි ඉපදිච්ච ළමයෙක්. උතුරු කැරලයිනාවල නිකි හේලි එයත් ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ දියණියක්. අනිත් ජනාධිපතිවරණයට තරඟ කරපු රිපබ්ලිකන් පක්ෂයෙන් ආපු මාකෝ රූබියෝ සහ ටෙඩ් ක්‍රූස් දෙන්නම කියුබන් සම්භවයෙන් යුතු අයගේ දරුවෝ. ඉතින් සංක්‍රමණිකයන්ට ට්‍රම්ප් නිසා අහිතකර සිද්ධියක් වෙනවායි කිව්වොත් ඉතින් එහෙම කියන්න හේතුවක් නැහැ. එක කාරණාවක් තියෙනවා, ඇමරිකාවේ ඉන්න වෙනත් ලෝකේ බොහෝ දියුණු රටවල නැති ප්‍රශ්නයක් තමයි මිලියන 11ක් විතර ඉන්න හොරෙන් පදිංචිලා ඉන්න අය. ඉතින් ට්‍රම්ප් කිව්වා ඒගොල්ලන්ව ආපහු යවනවා කියලා. නමුත් ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බොහොම අමාරුයි. ඔබාමා ආණ්ඩුවේදී තවත් එකක් තමයි මේ සැන් සල්වඩෝ වලින් ආපු අයට රැකියා වීසා අවසන් වුණාට ඒගොල්ලන්ව ආපහු යවන්න එපා, ඒගොල්ලන්ව රස්සාවෙන් අයින් කරන්නත් එපා කියලා අධිකරණ දෙපාර්තමේන්තුවෙන් මේ කොම්පැනි වලට දැනුම් දීලා තිබුණා. කරටකින් ආපු සංක්‍රමණිකයන්ට රස්සාවල් වලට අවසර වීසා ඉවරුණාමත් එහෙම සලකන එක හැමෝටම එක විදිහකට සලකන විදිහක් නෙමෙයි. ඉතින් සමහරක් වෙලාවට ඒ වගේ දේවල් නැති කරන්න ඉඩ තියෙනවා. නමුත් පොදුවේ සංක්‍රමණිකයන්ට අහිතකර තත්ත්වයක් ට්‍රම්ප් ජනාධිපති වෙච්ච නිසා ඇති වෙයි කියලා නම් හිතන්න කොහෙත්ම සාධක නැහැ.
ඒ වගේම අරුණි, මේ කතාබහට අප සමගින් එක්කුණු කවින්දියා සඳහන් කළ කාරණයක් තමයි විශේෂයෙන්ම ඇමරිකාව තවමත් කාන්තාවක් ජනාධිපති ධූරයට පත්කිරීමට සූදානමක් නොමැති බව. මේ කාරණය මට මීට අමතරව තවත් වෙබ් අඩවි ඔස්සේ වගේම තවත් මාධ්‍ය ඔස්සෙත් දැකගන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් ඔබගේ මතය මොකද්ද අරුණි?
හරි, අපි බලමු සිරිමාව බණ්ඩාරනායක ලංකාවේ අගමැතිනිය වුණා. එයා ලෝකේ ප්‍රථම කාන්ත අගමැතිනිය කියලත් සැලකෙනවා. මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍යයේ අගමැතිනිය වුණා ප්‍රථම වරට කාන්තාවක් හැටියට බ්‍රිතාන්‍යයේ. ඒ මැතිවරණ දිහා බලද්දී අපිට පේනවා ඒ කාන්තාවක් ගැන තිබිච්ච කැමැත්තක් හෝ අකමැත්තක් ගැන කාරණයක් නෙමෙයි. ඒ මැතිවරණවලදී මහ ජනතාවට වෙන විකල්ප තිබුණේ නැහැ. ඒ දෙන්න තමයි පත් කරගන්න හිටිය හොඳම දෙන්න. ඇමරිකාවේ කාන්තාවන්ට එහෙම ජනාධිපති වගේ ඉහළ තත්ත්වයකට පත් වෙන්න හැකියාවක් නැහැයි කියලා මම නම් හිතන්නේ නැහැ. කිසිම ඒ කියන්නේ සාධක පෙන්වන්නේ නැහැ. 1887 දී විතර සුසේනා සෝල්ට කියලා කැන්සස් වල ආගෝනියා කියලා ටවුන් එකක ඒකේ මේ නගරාධිපති නියුණා. එතකොට ප්‍රාදේශීය සභා, නගර සභා, සෙනෙට්, නියෝජිත සභා, පාටි චෙයාර්මන්ස්ලා හැටියට ස්වදේශීන්, කළු, සුදු, ඒෂියන් ජනවර්ගවලින් කාන්තාවන් මහජන ඡන්දයෙන් තීරණපත් වෙලා තියෙනවා. ඒ වගේම රජයේ හැම දෙපාර්තමේන්තුවකටම වගේ දැන් මෙහි ඇමතිවරු නැහැ, මෙහි ඉන්නේ ලේකම්වරු කියලා. ඒ හැම දෙපාර්තමේන්තුවකම වගේ ලේකම්වරු හැටියටත් කාන්තාවන් පත් වෙලා ඉන්නවා. ප්‍රාන්තයක ආණ්ඩුකාර පදවියක් දරන්න කාන්තාවන් ඉතින් ඇමරිකාවේ දැනට ඉන්නවා ප්‍රාන්ත 6ක කාන්තා ආණ්ඩුකාරවරියෝ. ඩෙමොක්‍රටික් පක්ෂෙන් 3 දෙනෙක් ඉන්නවා, රිපබ්ලිකන් පක්ෂෙනුත් 3 දෙනෙක් ඉන්නවා දැනට. ප්‍රාන්ත 27ක විතර ඉතිහාසයේ පුරා කාන්තාවන් 37ක් විතර එහෙම ආණ්ඩුකාර පදවි දරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඇමරිකන් ජනාධිපති ධුරයට කාන්තාවක් වත් වෙනාට ඇමරිකන් අය කැමැති හෝ අකමැති, ඒ කියන්නේ කාන්තාවක් නිසා ප්‍රශ්නයක් තියෙනවා කියලා.
හොඳයි අරුණි, විශේෂයෙන්ම දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත් වුණත් එක්කම ලෝකේ පුරා රටවල් කතාබහ කරන කාරණයක් තමයි ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිවලට මේ කාරණය බලපාන්නේ කොහොමද කියලා. දැන් මේ දිනවල ඔස්ට්‍රේලියානු දේශපාලනය තුළ මේ කාරණය බහුල වශයෙන් කතාබහ කරනවා. ඒ වගේම යුරෝපීය රටවල් මේ කාරණය බහුල වශයෙන් කතාබහ කරන ආකාරය අපිට දක්නට ලැබෙනවා. අපි මේ කාරණය අපේ ශ්‍රී ලාංකිකයන්ට යම්කිසි ආකාරයක අදාළ කරගත්තොත් ඔබ හිතන විදිහට ශ්‍රී ලංකාව වගේ රටවලට ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත්වීම බලපාන්නේ කොහොමද?
ට්‍රම්ප් ව්‍යාපාරිකයෙක්. කවදාවත් දේශපාලන තනතුරක් දරපු නැති අයෙක්. එයා හමුදාවක නිලධාරියෙක් උනේත් නැහැ. ඉතින් ඒක නිසා එයා මෙතෙක් කාලයක් ඇමරිකන් ඉතිහාසයේ ජනාධිපතිවරු හැටියට පත්වච්ච අයගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලෙ. ව්‍යාපාරිකයෙක් හැටියට ඕන කෙනෙක් එක්ක ගණදෙනු කරන්න සූදානම් පුද්ගලෙ. එයා රටවල් සමූහයක් එක එකතේ ලස්සන් කරනවට වඩා, වෙළඳ ගිවිසුම් ගහනවට වඩා එයා කැමති ඒ ඒ රට එක්ක ඒකීය වශයෙන් සලකල බලල එළඹෙන වෙළඳ ගිවිසුම් වලට. ඉතින් ලංකාව වගේ රටකට විශේෂයෙන්ම ට්‍රම්ප් ව්‍යාපාර කරේ ගොඩ නැගිලි ඉදිරි කිරීම් කර්මාන්තයේ, සංචාරක කර්මාන්තයේ වගේ දේවල් නිසා, ඒ කියන්නේ හෝටල්, ගොල්ෆ් පිටියේ වගේ ඒවා හදපු නිසා මං හිතන්නේ ලංකාවට ගොඩක් වාසි තියේවි. ඒත් ලංකාවේ අය වාසි හරියට ගන්න දන්නවද කියන එක, ඒ කියන්නේ ගනුදෙනු කරන්න, ව්‍යාපාරික ගනුදෙනු කරන්න දන්නවද කියන එක තව ප්‍රශ්නයක්. මොකද මේක දේශපාලනය වගේ යයිද නැත්නම් වෙළඳ ගනුදෙනු වගේ යයිද කියන එක හරියටම කියන්න බෑ.
හොඳයි අරුණිය, දැන් විශේෂයෙන්ම ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමත් සමගින් කතාබහට ලකුණු තවත් කාරණයක් තමයි මේ ට්‍රම්ප් දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරන්නට ඔහුට හැකි වේද කියන කාරණය ප්‍රායෝගිකව. ඔබගේ මතය මොකක්ද මේ සම්බන්ධයෙන්?
මම දකින විදිහට නම් ඡන්ද පොරොන්දු ඒ විදිහටම ඉටු කරපු ජනාධිපතිවරු ලෝකේ නැති තරම්. ඒ කියන්නේ ඕනකමක් තිබිච්ච අයට වුණත් ඒගොල්ලන්ගේ කොංග්‍රස් හරි පාර්ලිමේන්තු වලින් හරි ලැබිච්ච සහය අවමයි. පත් වුණාට පස්සේ ඒ ඒ අය බලේ ඉන්න ගොඩක් දේවල් වෙනස් කරනවා. හැබැයි දැනටමත් නම් කරලා තියෙන අය, ඒ කියන්නේ කැබිනට් එකට පත් කරගන්නවයි කියලා නම් කරන තියෙන අය දිහා බැලුවාම, එයා මීට කලින් හිටපු කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු දේවල් කරලා තියෙනවා. එයාට විරුද්ධව මැතිවරණයේදී කතා කරපු අයව නම් කරගෙන තියෙනවා. අනිත් පක්ෂයේ, ඩෙමොක්‍රැටික් පක්ෂයේ කාන්තාවක්ව නම් කරලා තියෙනවා. ඉතින් ඒ එහෙම තමාට විරුද්ධ අයත් එකතු කරගෙන තියෙන නිසා සමහර විට ඔය දීපු පොරොන්දු වලින් ටිකක් හරිටු කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. දැනටමත් එක ඡන්ද පොරොන්දුවක් නම් ඉටු කරන්නේ නැහැ කියලා තියෙනවා. ඒක තමයි හිලරිව ආපහු නඩුමගට ගෙනියන්නේ නැහැ කියලා. මම නම් පුද්ගලිකවම කැමති ඒ තීරණයට. මොකද කාන්තාවක් නිසාත් නෙමෙයි, වැඩි නොකලයි කියලා හිතන නිසාත් නෙමෙයි. මං හිතන්නේ ජනාධිපතිවරයෙකුට තියෙන්න හොඳ නැහැ ඒ වගේ බලයක්. ඒ කියන්නේ ඉහළ තනතුරු දරන අය නීති කඩ කරලා නම් ඒව විභාග කරන ක්‍රමයක් රටේ තියෙනවා. ඒ ක්‍රමය කැඩිලා නම් මේ දැන් ඒ කැඩිච්ච ක්‍රමය හදනවා මිසක් ජනාධිපතිවරයෙකුට බලයට පත් වුණාම නරකයි දෙන්න මේ අවසන් වෙච්ච සිද්ධියක් ආයෙත් නඩු මගට කැඳවන බලය.
අප සමගින් කතාබහට එකතුනේ අරුණී ෂපිරෝ. අරුණී ෂපිරෝටත් ඒ වගේම මේ කතාබහට එකතුණු කවින්ජත් එන්නකොන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඔබට පුළුවන් මේ කතාබහට සවන් දෙන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය.
SBS radio.